Sadu, sadu, sadu. Kau ini dia awak pasien terbagi ni. Ini dia awak tes sisi pintu kan ni. Mama mihi mohuti ini kan ini kila ini dia awak. Tamangge manusin dakin ni. මේ මොහොතේ අපි සීල දෙනාම මේ වාඩි වෙලා තැම්පත් වෙලා බලාපොරොත්තු වෙන්නේ ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවවාදයක් අනුශාසනාවක් සවන්ේ කරන්නටයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වෙන්නේ තාමත්ම කලාතුරකින් කියලා. ඒ වගේම උන්වහන්සේ දේශනා කරන ධර්මයන් මේ ලෝකේ පවතින්නේ තාමත්ම කලාතුරකින්. ඒ ධර්මයේ දේශනා කරන අය මේ ලෝකේ පහළ වෙන්නේ තාමත්ම කලාතුරකින්. ඒ වගේම මේ ධර්මයේ තේරුම් අරන් ඊට අනුකූලව කටයුතු කරන අය මේ ලෝකේ පහළ වෙන්නේ තාමත්ම කලාතුරකින් කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ ලෝකේ පරම දුර්ලභ කාරණා අපේ ජීවිතයට සම්මුඛ වෙලා තියෙනවා ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා උන්වහන්සේගේ ධර්මයක් මේ ලෝකේ පවතින කාලයක අපි මනුෂ්‍ය ජීවිතයක් ලැබලා ඒ ධර්මය අපිට සවන්ේ කරන්නට හැකියාව ලැබිලා තියෙනවා භාග්‍ය උදාපත් වෙලා තිනවා. ඉතින් අපි මේ ලැබුවා වූ මේ පරම දුර්ලභ අවස්ථාව තව කොතෙක් දවසක් පවත්වන්න පුළුවන්ද කියන කාරණේ අපි කාටවත් කියන්නට පුළුවන් කමක් නැහැ. ජීවිතය කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හරිම තාවකාලිකයි. තනාග තියෙන පිනිබිඳක් වගේ කියනවා. තනාග තියෙන පිනිබිඳ හයක් හතියක් තියෙන එකක් නෙවෙයි. ඕනම මොහොතක බිමට පතිත වෙන්නට පුළුවන් අපේ ජීවිතයත් එහෙමයි ඕනම මොහොතක මේ ජීවිතය මරණයට පත් වෙන්නට පුළුවන් ඒ වගේම බුදුරජාන් වහන්සේ දේශනා කරන්න මේ ජීවිතය හරියට කඳු මුදුනකින් ගලන ගංගාවක් වගේ කඳු මුදුනෙන් ගලන ගංගාව කිසිම මොහොතක නතර වීමක් නැහැ හැම මොහොතම පහළට ගලනවා අපේ ජීවිතයත් එහෙමයි උපන් දවසේ ඉඳලා අපි ක්‍රම ක්‍රමයෙන් ගලාගෙන යන්නේ මරණයටයි කිසි මොහොතක් කිසි දවසක් නතර වීමක් නැහැ. ඒ වගේම මේ ජීවිතයේ මරණයට නියමුණු ගවයෙක් වගේ ගවයෙක් වදකස්ථානයට රැගෙන යනකොට ඒ තියෙන හැම පියවරකින්ම ලං වෙන්නේ මරණයටයි. අපේ මේ ජීවිතයත් මේ හැම ගෙවන දවසක් පාසාම රාත්‍රියක් පාසාම පැයක් විනාඩියක් තප්පරයක් පාසාම අපි ලං වෙන්නේ මරණයටයි. ඒ වගේම ජීවිතයේ දී ඇඳිරක් වගේ දී ඇඳි ඉර වහා මැකී යනවා. මැකුණු ඉර අය කවදාකවත් දකින්න ලැබෙන්නේ අපේ ජීවිතයත් එහෙමයි. යම් මොහොතක මරණය මේ ජීවිතේ මැකෙනවා මැකෙන ජීවිතය අපිට අය කවදාකවත් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම මේ ජීවිතය ගත්තහම කිසිම හයියක් හත්යක් නැති වේගයෙන් මරණය කරා ගලාගෙන මරණය කරා පියනන්නගෙන මරණය මැකී යන ජීවිතයක් අපිට උදාපත් වෙලා තියෙන්නේ. මරණය අපිට නොයෙක් හේතු මුල් කරගෙන සම්මුඛ වෙන්න පුළුවන්. කනබුන ආහාර පාන වස හේතු වුණොත් මැරෙන්න පුළුවන්. සතෙක් සර්පය දෂ්ට කළොත් මරණයටපත් වෙන්න පුළුවන්. මනුෂ්‍ය කරදරවලට ලක්ල මැරෙන්න පුළුවන්. වාත පිතසෙම තුන්දොස් කිපල මැරෙන්න පුළුවන්. පරිහරණය කරන නොයෙක් දේවල් මුල් කරගෙන මරණයට පත් වෙනවා. නොයෙක් විපත්ති මුල් කරගෙන මරණයට පත් වෙන්න පුළුවන්. එනිසා මරණය කියන්නේ අපිට නොයෙක් හේතු මුල් කරගෙන ඕනම මොහොතක සමුක වෙන්න පුළුවන්. එනිසා ජීවිතය තාවකාලිකයි. ඒකාන්ත වශයෙන් මේ මරණය අපිට උදාපත් වෙනවා. එනිසා අපි මේ ගත කරන්න අපේ ජීවිතයේ අවසාන දින කීපය වෙන්න පුළුවන්, අවසාන කාල පාරාශය වෙන්න පුළුවන්, අවසාන දවස වෙන්න පුළුවන්. එනිසා අපිට ඉතා කලාතුරකින් තමයි බුදුරජාණන් වහන්සේ නමගේ අවවාදයක් අනුශාසනාවක් ශ්‍රවණය කරන්ට ලැබෙන්නේ. එනිසා අපි ඉතාමත්ම සිහිය වීරිය නුනාදී ධර්මතා ප්‍රයෝග කරගෙන බාහිර කිසි දෙයකට අපේ මනස යන්නට නොදී මේ කියවෙන හැම දහම් පදයක් පාසාම අපේ සිහිය පිහිටුවාගෙන එක දහම් පදයක් හරි අවබෝධ කරගන්නවා කියන මානසිකත්වය ඇති කරගෙන අපි ධර්ම බුදුරජාන් වහන්සේගේ අවවාදයක් අනුශාසනාවක් කරන්න කවුරුත් සාධුකාරයක්. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සමාධිම් භික්කවේ භාවේත සමාහිතෝ භික්කවේ බිකු යතාභූතං පස්සති පජානාති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, ලෞත්‍රා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සමාධි භාවනා දේශනාවේදී දේශනා කරනවා, සමාධිම් භික්ඛවේ භාවේත. මහණෙනි, මේ සමාධිය දියුණු කරන්න. සමාහිතෝ භික්ඛවේ බික්ඛු යතා භූතං පස්සති පජානාති. සමාහිත භික්ෂුව යතා භූතම් පස්සති පජානාති, මේ දේවල් වල තියෙන යථා ස්වභාවය දකින්න අවබෝධ කරගන්න හැකියාව තියෙනවා. මේ රූපේ යථා ස්වභාවය, වේදනාවේ යථා ස්වභාවය, සංඥාවේ සංඛාර විඥාන යථා ස්වභාවය අවබෝධ කරගන්න හැකියාව තියෙනවා මේ සමාධිය කියන එක දියුණු කරොත්. එනිසා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා මේ යථාර්ථය අවබෝධ කරගන්න, සත්‍ය අවබෝධ කරගන්න උන්වහන්සේ අපිට මේ නිර්වාණ ගාමිනී ප්‍රතිපදාවක්, එහෙම නැත්නම් බ්‍රහ්මචර්යාවක් උන්වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ බ්‍රහ්මචර්යාව තුළ අපි මේ සීල, සමාධි, ප්‍රඥා කියන මේ ශිෂ්‍යා ධර්මයන් තුනම පුරුදු පුහුණු කරනවා. අපි මුලින්ම සීලේක පිහිටලා ඊට පස්සේ තමයි මේ සමතිපස්සනා භාවනාවන් දියුණු කරන්නේ. ඉතින් එතකොට මුලින්ම බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල අපි මේ සීලේ දියුණු කරලා සීලේක පිහිටාගෙන ඊට පස්සේ තමයි කමක්කමෙන් මේ සමතිපස්සනා භාවනාව කියන එක දියුණු කරන්නේ. එතකොට මේ සමාධිය කියන එක අපි මේ යථාර්ථයේ දකින්න බුදුරජාණන් වහන්සේ අවශ්‍යම කාරණයක් හැටියටයි දේශනා කරන්නේ. ඒ නිසා තමයි උන්වහන්සේ සමාධිම් භික්කවේ භාවේත, මහණෙනි සමාධිය වඩන්න, සමාහිතෝ භික්කවේ බිකු යතා භූතම් පස්සති පජානාති, විශ්වයට මේ දේවල් වල තියෙන යථා ස්වභාවය අවබෝධ කරගන්න හැකියාව තියෙනවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්න පළමුවත් ලෝකේ මිනිසයන් සමාධිය දිනු කරනවා. මිනිසයන් සමාධිය වඩන්නේ හැබැයි විශේෂයෙන්ම විමුක්තිය කියලා සලකාගෙනයි. එතකොට සාමාන්‍ය බුදු කෙනෙක් පහළ වෙන්න ඉස්සෙල්ලත් මේ කාමයේ පරිහරණය කරන මිනිසයන්ට කාමය මුල් කරගෙන විවිධාකාර විපත්ති කරදරවලට ආදීනවන්ට මිනිසයන් ලක් වෙනවා. ඒ නිසා ඒ ඇයිට මේ කාමයේ යම් ප්‍රමාණයක සමහරුන්ට ආදීනුව දකිනවා. ඉතින් මේ කාමයේ දැඩි ආදීනුවන් වලට ලක් වෙනකොට, ඒ ආදීනුවන් මිනිස්යාට සම්මුඛ වෙනකොට, මිනිස්යන්ට අවශ්‍ය වෙනවා මේ කාමයෙන් නිදහස් වෙලා විමුක්තියක් කරා යන්න. මොකද කාමී මුල් කරගෙනම තමයි ලෝක සත්‍යයා දුක් විඳින්නේ. ඒ නිසා ඒ දුකට වැටුණට පස්සේ අය දුකින් නිදහස් වෙන්න ඕනම කාලයක විමුක්තියක් කියන දේ කතා කරනවා, නිදහස් වෙන්න මාර්ග කතා කරනවා. ඉතින් විමුක්ති මාර්ගයක් හැටියට බුදු කෙනෙක් පහළ නොවුනහම මේ සමාධිය වඩාගෙන ඒ සමාධිය පැත්තෙන් දියුණු වීම තමයි ඒ අය විමුක්තියක් හැටියට දකින්නේ. ඒ නිසාම කාමයේ අතහැරලා ඒ කට්ටිය මේ පළවෙනි ධ්‍යානයේ, දෙවෙනි ධ්‍යානයේ, තුන්වෙනි ධ්‍යානයේ, හතරවෙනි ධ්‍යානයේ මේ රූපාවචර ඥාන දියුණු කරනවා. එතකොට මේ හැම ධ්‍යානයක්ම ඒ කට්ටිය ලැබුවට පස්සේ හැබැයි හිතන්නේ එතන තමයි නිවීම තියන්නේ කියලා. දැන් සමහර අයට හැබැයි මේ ධ්‍යානයන් ලබනකොට පළවෙනි ධ්‍යානය ලබනවා. ඒ පළවෙනි ධ්‍යානය ලැබුවට පස්සේ ඒකේ දෝෂ සමහර අයට දකින්නවා. මොකද පළවෙනි ධ්‍යානයේ තියෙන විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා. එතකොට මේ විතක්කේ තියෙන ආදීනුවන් දකින්නවා. මේ විතර්කය කියන්නේ අකුසලයටත් යොමු වෙන එකක්. ඒ නිසා මේ විතර්ක විචාර නැති කළා. එතකොට දෙවෙනි ධ්‍යානයටපත් වෙනවා. දෙවෙනි ධ්‍යානයටපත් වුනහම සමහර අයට ඒකේ නිෂ්ඨාවක් පේන්නේ, ඒකේ දෝෂ පේනවා. දෙවෙනි ධ්‍යානයේ ප්‍රීතිය තියෙනවා. ඒ නිසා ප්‍රීතියත් අකුසල පාර්ශ්වික ගතිය තියෙන නිසා එය සමහර අය ඒකෙත් ආදීනෝ දැකලා ඊට පස්සේ අය තුන්වෙනි ධ්‍යානයටපත් වෙනවා. ඒතර තුන්වෙනි ධ්‍යානයේ සමහර අය නිෂ්ඨාව හැටියට දකිනවා. සමහර වෙබ ඒකෙත් දෝෂ දකිනවා. ඒක දෝෂ දැකලා ඒකෙත් දකිනවා මේ සුඛය තියෙනවා. ඉතින් සුඛය කියන්නේ අකුසල පැත්තටත් නැඹුරු එකක්. ඒ නිසා ඒකත් අතහැරලා අය භාවනා කරනවා. එහෙම කළා ඒ කට්ටිය හතරවෙනි ධ්‍යානයටපත් වෙනවා. ඒතර හතරවෙනි ධ්‍යානයේ උපේක්ෂාව ඒකාග්‍රතාවයේ තියෙන්නේ. ඒතර එතන නිෂ්ඨාවක් හැටියට සමහර අය හිතනවා. සමහරුන්ට ඒක නිෂ්ඨාවක් පේන්නේ නැහැ. මොකද භාවනාව සම්පූර්ණම රූප ඇසුරු කරගෙන පරිහරණය කරන නිසා සමහරුන්ට මේ රූපය ආදීනෝ පේනවා. ඒතර මේ රූපය ආදීනෝ තේරෙන්නේ නැහැ හිතනවා. මේ රූපයත් නැති කරන්න ඕනේ. මේ රූපය ඇසුරු කරගෙන ඉඳීමත් දුකක් හැටියට රූපේ ගොඩාක් ආදීනව සලකලා ඒ අය මේ රූපයෙන් තොරව මේ මාර්ගය දියුණු කරන්න ඒ අය භාවනා කරන ඒ අය තමයි අරූපා වචර මේ ඥාන දියුණු කරන්නේ. එතකොට ඒ ආකාසානං ඡායතනෙ දියුණු කරනවා, විඥානං ඡායතනෙ දියුණු කරනවා, ආකින්චං ඡායතනෙ දියුණු කරනවා, නේව සංඥා නා සංඥායතනෙ දියුණු කරනවා. එතකොට නේව සංඥා නා සංඥායතනට වගේ කෙනෙකුගේ හිතේපත් උනොත් එතනින් එහාට යාට විමුක්තියක් දකින්න හැකියාවක් නැහැ. එතකොට ඒක තමයි විමුක්ති හැටියට එයා දකින්නේ. ඒ නිසා ඒවා ඇසුරු කරගෙන විමුක්තියක් හැටියට ඉතින් ඒ අය දකිනවා. එතන තමයි නිවන නිර්වාණය හැටියට. අපි දන්නවා බෝසතාණන් වහන්සේත් ගුරුවරු හොයාගෙන ගියාම දුකින් නිදහස් වෙන්න උන්වහන්සේට දුකින් නිදහස් වෙන මාවත හැටියට පෙන්වුවේ මේ ආකින්චඤ්ඤායතන දිනු කිරීමත් නේව සංඥායතන දිනු කිරීමත්. නමුත් උන්වහන්සේට තේරුණා ඒ වගේ විමුක්තියක් නිවනක් නැති බව. ඒ නිසා තමයි උන්වහන්සේවා අගෙන් අයින් වුණේ. උද්දකරාම පුත්ත කියන ඒ ශාස්ත්‍රවරයා එයා ඒ නේව සංඥා නා සංඥායතන ඉගෙනුවත් එයාවත් ඒක ලබලා තිබුණ එකක් නෙවෙයි. එයාගේ තාත්තා තමයි ඒක ලබාගෙන මේ මාර්ගය උගන්වලා තිබ්බේ. ඉතින් තාත්තා නැතුනම් පස්සේ මේ තමන්ගේම පුතා තමයි තාපසේක වෙලා හිටියා තමයි මාර්ගය ගන්නේ. බෝසතාණන් වහන්සේට ඊටර ගන්නේ උද්දකරාම පුත්ත. ඊටර යාවත් ඒක ලැබලා තිබුණේ නැහැ. නමුත් බෝසතාණන් වහන්සේ තාම සුළු දවසකින් ඒ නේව සංඥානා සංඥායතනේ දක්වාම දිනු කරා. ඉතින් ගිහිල්ලා උද්දකරාමට කිව්වට පස්සෙ ආ කිව්වා මෙතනින් එහාට මේ ශාසනේ මේ ආගමේ වෙන ඉගැන්වීමක් නැහැ. මේක තමයි නිෂ්ඨාව. ඊටර යා කිව්වා මේ අපේ මේ ශාසනේ නැත මේ ආයතනේ පිහිටපු මගේ පියා වෙන රාම එයත් මේ තත්ත්වෙට තමයි පත්‍රය තිබ්බේ. ඉතින් ඔබ රාම යමක් අවබෝධ කරගත්තා නම් ඔබ ඒක අවබෝධ කරගත්තා. ඒ නිසා මේ පිරිස පාලනය කරමින් ඔබ මෙතන නායකත්වය දරන්න කියලා. උන්වහන්සේට නමුත් මේ මෙතනත් භවයක් හදර දෙන දෙයක් හැටියට අවබෝධ වුණ හින්ද තමයි උන්වහන්සේ එකත් අතාරලා ඊට පස්ස උන්වහන්සේ අත්තකිල මතානු යෝගයට ඊට පස්සේ වැටන. මොකද අන්න අය බොහෝ අය ඊට පස්සේ දුක් නැති කරන්න කියලා කරේ කයට දුක් දෙන එක. මොකද ඒ අයගේ මතය තිබුණ මේ සැපයෙන් දුක් නැති කරන්න බෑ, දුක් නැති කරන්න දුක්ම විඳින්න ඕනි කියලා. ඒ නිසා තමයි අත්ථ කිලමතානු යෝගය ඉන්වහන්සේ පාවිච්චි කරේ. ඊට පස්සේ උන්වහන්සේට ඒක කාලයක් කරනකොට තේරුණා මේ අත්ථ කිලමතානු යෝගේනොත් දුක් නැති කරන්න පුළුවන්කමක් නැහැ. මොකද බෝසතාණන් වහන්සේ තරම් තවත් මේ ලෝකේ අත්ථ කිලමතානු යෝගය යෙදිච්ච කෙනෙක් නැහැ. මොකද උන්වහන්සේම බුදු වුණාට පස්සේ දේශනා කරනවා සාරිපුත්ත මහරහතන් වහන්සේට, සාරිපුත්ත මේ ලෝකේ සමහර අය මේ ආහාර යෙන් සුද්ධිය බලාපොරොත්තු වෙනවා, ආහාර පාලනය කරන්න ඕනි කියලා. ඒ අය සමහර අය එක දෙකින් යැපෙන්න ඒ කට්ටිය කියනවා මම මේ අහවල් දෙයින් යැපෙන්නේ. හැබැයි ඒ අපි ගත්තොත් එම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කාලේ මෂන් කියලා වෙරළු වගේ ගෙඩි වගේ තියෙනවා. ඉතින් ඒවයින් විතරයි ජීවත් වෙන්නේ. නමුත් ඒ තාපසයන් ඒවා මේ ජූස් හදලා බොනවා, ඒවා කනවා. එහෙම තමයි මේ එහෙම වීරිය කරන්නේ. උන්වහන්සේ දේශනා කරනවා මම ඒ එක ගෙඩියකින් ජීවත් වෙලා තියෙනවා, ඒක මුං ඇටයකින් ජීවත් වෙලා තියෙනවා. නමුත් ඒ කාලේ මේ මුං ඇට මේවා මහා විශාලේ වනමේ මේ වගේම තමයි. ඉතින් ඒ වගේ උන්වහන්සේ ඊටාම ශරීරයට දැඩි දුක් දුන්නා. නමුත් උන්වහන්සේට ඒකෙමුත් දැක්ක කිසිම නිවනක් ලබන්න මාර්ගයක් නැත්තම් මේක නැති හැටිට. ඊට පස්සේ තමයි උන්වහන්සේ ආයමත් උන්වහන්සේ මේ උන්වහන්සේට අවබෝධ වුණා. පොඩි කාලේ උන්වහන්සේ මේ දඹගහක් යට මේ ධ්‍යාන භාවනාවන් වඩලා ආනාපාන සතිය වඩලා ධ්‍යාන දිනු කරා. ඊට පස්සේ උන්වහන්සේට හිතුණා මේකවත් මට උපකාර වෙයිද මේ විමුක්තිය ලබන්න කියලා. ඊට පස්සේ උන්වහන්සේ අර දුෂ්කර ක්‍රියා ඒක අතහැරලා උන්වහන්සේ ආයේ උත්සාහවත් වුණා මේ සමාධියක් ඇති කරගන්න. හැබැයි උන්වහන්සේට සමාධියක් ඇති කරගන්න භාවනා කරන්න කිසිම කායික වශයෙන් සත්‍යයක් නැහැ. කයේ තරම්ම දුබල වෙලා තියෙන. ඒ නිසා උන්වහන්සේ හිතුණා ආයමත් මේ කය යම් ප්‍රමාණයකට සකස් කරගෙන මේ සමාධිය දිනු කරන්න ඕනේ කියලා. උන්වහන්සේ ඊට පස්සේ ආහාර පාන ගන්න පටන් ගත්තා. ඉතින් ඒක දැක්ක අර පස්සක තවුසැබයි උන්වහන්සේත් එක්ක ප්‍රසාදයට පත් වුණා. මොකද ඒ අයගේ මතයේ තිබුණේ දුක් නැති කරන්න මේ දුෂ්කර ක්‍රියාව තමයි තවදුරටත් කරන්න ඕනේ කියන. ඒ නිසා උන්වහන්සේ අතහැරලා ගියා. ඊට පස්සේ උන්වහන්සේ අර විදියටම ආයමත් උන්වහන්සේ මේ සමාධිය දිනු කරලා ඒ සමාධිය තුල පිහිටාගෙන තමයි උන්වහන්සේ මේ යථාර්ථයේ සත්‍යය කියන එක අවබෝධ කරගන්න හැකියාව ලැබුණේ. ඒ නිසා උන්වහන්සේ බුද්ධ ශාසනයේදී ශාවකයන්ට මේ සමාධිය කියන එකත් අනිවාර්යයෙන්ම දිනු කළ යුතු දෙයක්. හැබැයි සමාධියෙන් ශාවකයෝ නතර වෙන්නේ නැහැ. ඒතර මේ සමාධිය උපයෝගී කරගන්නේ මේ යථාර්ථයේ සත්‍යය කියන එක අවබෝධ කර ගන්න. එතකොට අපි කතා කරා මේ සමාධියෙන් විශේෂයෙන්ම කරන්නේ මොකද්ද? සිතේ එකඟතාවය ඇති කර ගන්න. යා චිත්තස්ස ඒකාග්‍රතා අයන් තත්ත සමාධි. සිතේ එකඟතාවය ඇති කර ගන්නයි අපි සමාධිය දිනු කරගන්නේ. එතකොට මේ හිතේ ස්වභාවය තමයි හරිම විචිත්තයි. එකම අරමුණක එකම දෙයක තියාගෙන ඉඳීමේ හැකියාවක් නැහැ. සංසාරේ පුරාවටම හැම දෙයකටම හිත කැමැති ගතියක් තියෙන. හිත හැම දෙයකටම කැමැති. එක කුසලයක්ද අකුසලයක්ද අතීතේ ඉක්මලා නැති වෙලා ගියද්ද එහෙම එකක් නැහැ. හැම අරමුණකටම ගත්තොත් එහෙම ඇලෙන ගතියක් තියෙන. නැත හැම අරමුණකම ගංගාලා තියෙනින්ද මතක් වෙන ඕන අරමුණකට හිත ඇලෙන ගතියක් තියෙනවා. ඒතර භාවනා කරනකොට විශේෂයෙන්ම මේ ස්වභාවය වැඩි වෙනවා. හේතුව තමයි දැන් සාමාන්‍ය මේ මනස විඥානය කියන්නේ ඇහෙන් දෙන අරමුණු අනුභව කරන කෙනෙක්, කනෙන් දෙන අරමුණු අනුභව කරන කෙනෙක්, නාසයෙන් දිවෙන් ශරීරයෙන් දෙන අරමුණු අනුභව කරනවා. මේ විඥානය කියන්නේ අර ස්වාමියා වගේ කියන්නේ ඒ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් ඔක්කොම දෙන අරමුණු අනුභව කරන කෙනෙක්. දැන් භාවනා කරනකොට මොකද වෙන්නේ? ඇහෙන් දෙන අරමුණු අඩු වෙනවා, කනෙන් දෙන අරමුණු අඩු වෙනවා, නාසයෙන් දිවෙන් ශරීරයෙන් දෙන සියලු අරමුණු අඩු වෙනවා. එතකොට ඒකහනකම් හරියට කෙනෙකුට පිටින් නිතරම කෑම ලැබෙනවා. එතකොට පිටින් හොඳ හොඳ කෑම නිතරම ලැබෙනුට ඇතුලේ ගෙදර තියෙන කෑම වලට වැඩි හිතක් නෑ. ඒවා ගැන වැඩි සෙවීමක් නෑ. තියනවද නැද්ද ගානකුත් නැහැ. හැබැයි අර පිට කෑම ටික ඔක්කොම නැති වුණොත් මොකද වෙන්නේ? ඊට පස්සේ ඔන්න ගෙදර තියෙන කෑම හොය හොය කන්න පටන් ගන්නවා. එතකොට ගෙදර තියෙන කෑම හරියට හොය හොය කනවා. ආන් ඒ වගේ තමයි ආයතන අර පහ වැහුණට පස්සේ මොකද වෙන්නේ? ඕ දැන් ඊට පස්සේ අරමුණු ඕනි ජීවත් වෙන්න. අරමුණක් නැතුව මනස වැඩ කරන්නේ නැති හින්ද මොකද වෙන්නේ? ඔන්න අතීත අරමුණ ඊට පස්සේ තින් ගන්න. අපි අරමුණක් දුන්නට ඒක අන්න එතන රුචියක් කැමැත්තක් ඒකේ ආස්වාදයක් නැති නිසා අතීතයට ගොඩාක් දුවනවා, අනාගතයට ගොඩාක් දුවනවා. ඒතර සමාල්ලාට භාවනා කරනකොට සාමාන්‍යයටත් වැඩිය හිත දුවන බවක් පේන්න පුළුවන්. ඒතරමට මොකද මේ රුචි නැති වුණ ගමන් රුචි අරමුණු හොයාගෙන හොයාගෙන යනවා. එතකොට ඒක එකක් මතක් කරලා දෙන්න ගියාම මොකද වෙන්නේ? කෙරේවරක් නැතුව සමල්ලාට පොඩි කාලේ දක්වාම හිත ගලාගෙන යන ගතියක් තියෙනවා. ඒ වගේ අනාගත වශයෙන් උදේවල් නොයේ දේවල් අපි සාමාන්‍යයෙන් ඉන්නකොට කිසි සැලැස්මක් නැහැ. භාවනාවට ඉඳගත්තාම සැලැස්මුනුත් වෙනව හෝ ගාලා ජීවිතේ සම්බන්ධ නේද? අරක කරා නම් හොඳයි, මේක කරා නම් හොඳයි. ඊළඟ සමහර වහිතින් යහපත් ආකාරයේ වුණා නේද? අත්තරීම කිරිබඳ මහානුවනේ වුණා ගැන, භාවනා කරන ඒවා ගැන, කුටිසෙනසුන් හදාගන්න ඕන, ඒ වගේ යහපත් ආකාරිනුත් නොයෙක් සිතිවිලියෙන්න පුළුවන් අනාගත වශයෙන්. ඒ විදිහට මේ හිත නිරන්තරයෙන්ම අර මේ මොහොතේ කිසිම හරයක් සාරයක් නැති හැම දෙයක් ගැනම ඇලි ඇලි යන්න ගතියක් තියෙනවා. එතකොට අරමුණු වලින් ගලවගෙන එක අරමුණක නැත්තම් අපි ගන්න කමඨහන තුල පැවැත්වීම තමයි අපි සමාධි භාවනාවෙන් පුරුදු පුහුණු කරන්නේ. ඉතින් ඒ සමාධිය දියුණු කරන්න හැබැයි හිතපත් වුණාට කොච්චරවත් යන්න බලන්නේ මොකේදද? ඒ අනවශ්‍ය අරමුණු වලට එක් අතීතයට අනාගතයට යන්න මේව කරන. නමුත් අපි නැවත නැවත ඒ අරමුණටම අපි පුහුණු කරන්න පිහිටුවන්න මහන්සි ගන්නවා. ඒ සඳහා අපි භාවනා කමඨහනක් කරන් ඒකයි ඒ කමඨහනේම ආයායයි පුරුදු කරන්න. අපි ගමු ගත්තොත් එහෙම දැන් මෛත්‍රිය වැඩුව සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා අපි ඒ මනසිකාරයේම ගන්නවා. ඉතින් අපි කාලයක් ඒකම අරගෙන ඒකම පුරුදු කරනකොට සමාධිය ටික ටික දියුණු වුණොත් සමාධියේ තියෙනවා සමාධිය සකස් වෙනකොට අංග ආන්නේවා සකස් වෙනවා. ආන්නේ අංග සකස් වෙනකොට හිත ඒ අරමුණ තුල තියා ගැනීමේ හැකියාව තියෙනවා. මොකද සමාධිය තෝරනකොට බුදුරයන් වහන්සේ පෙන්වන්නේ සවිතක්කං සවිචාරං විවේකජං පීතුසුඛං පඨමජ්ජානං. එළවෙ පළවෙනි සමාධියක් සකස් වෙනකොට ඒකේ අංග පහක් තියෙනවා. ඒ තමයි විතක්ක, විචාර, පීති, සුඛ, ඒකග්ගතා. ඒතර විතක්ක කියලා පාලි භාෂාවෙන් උගන්වන්නේ විතක්ක කියන එක කුසල පාසිකුවක් තියෙනවා, අකුසලයේ පාසිකුවක් තියෙනවා. විතර්කයේ ස්වභාවය තමයි අරමුණක් නැවත නැවත මනසට ස්වයරීව ලබා දෙන ගතිය තමයි විතක්කෙන් තියෙන්නේ. ඒක අකුසලයේ සමගත් තියෙනවා, කුසලයේ සමගත් තියෙනවා. සමහර වෙලාවට අපිට අනවශ්‍ය දේවල් ඔටෝමැටිකලි වගේ මේ මනසට ගලාගෙන එනවා. අපි ඒතර කියන්නේ මේක පුදුමාකාර විදිහට මට විතර්ක වෙනවා කියලා. ඒතර කන්න ඔබ ගියත්, නාන්න ගියත්, නිදා ගන්න ගියත්, මොන දේ කරන්න ගියත්, කාය හරි එක කතා කර කර හිටියත් අර නිමිත්තම තමයි හිතට ගලාගෙන එන්නේ. මොන දේ කරත් ඒක වහගන්න හරි අමාරු. ඒක විතර්ක කියලා කියනවා. එතකොට ඒ වගේම දැන් අපි ගන්නවා කුසල නිමිත්තක්. එතකොට ඒකට අපි හිත පවත්තන්න යනවා. එතකොට අපි ආයාසයෙන් ඒ අරමුණ පවත්තන්න ගියාම නිරායාසයෙන් ඊට පස්සේ ඒක අපේ හිතට ගලාගෙන එනවා. කොහේ ගියත් හැම මොහොතෙම සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. එහෙම නැත්නම් සියලු සත්වයෝ සුවපත් වේවා. ආනාපාන සති වර්ණන හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා. ඒ හුස්ම ඇතුල් වෙන පිට වෙන ස්වභාවයෙන්ම හිත පවත්වාගෙන ඉන්න පුළුවන්කම ලැබෙනවා. ඒතර මේ විතක්කය සකස් වෙනකොට අර ස්වභාවිකවම අපි ගත්ත භාවනා අරමුණටම හිත පැවැත්වීමේ හැකියාව තියෙනවා. විචාර කියන්නේ අරමුණෙන් බැහැරව දැන් කොහේවත් යන්නේ නැහැ. එතනම තමයි හිත දැන් ඊට පස්සේ කැරකි තියෙන්නේ. එතන මේ විතක්ක විචාර ඉතාමත්ම හොඳින් සකස් වෙනකොට මේ සිතට වෙනත් අරමුණු වලට යන්න විදිහක් නෑ. දැන් වේගයෙන් දෙයක් අරගෙන එතනින් පැනල යන්න විදිහක් නෑ. ඒ වගේ තමයි අතීතයට ඇලුම් කරපු අනාගතයට ඇලුම් කරපු හිතට දැන් යන්න විදිහක් නෑ. මොකද මේ වේගවත් මේ විතක් විචාර ස්වභාවය ක්‍රියාත්මක වෙන නිසා. එතකොට මේ කමඨාන හරියට ක්‍රියාත්මක කරන ඒ අරමුණ තුළම ඊට පස්සේ හිත පවතිනවා. එතකොට මේ විතක් විචාර හරියට මේ වෙනකොට හිත දැන් දුවන ගතිය අඩු වෙනවා. අතීතයට දුවන්නේත් නැ, අනාගතයට දුවන්නේත් නැ. දැන් මේ භාවනා මානසිකාර්යය තුළම හොඳට තැම්පත් වෙලා ඒ තුළම පවතිනවා. එතකොට අන්න ස්වභාවිකවම අපිට ලොකු ප්‍රීතියක් ඇති වෙනවා. මොකද කාලයත් තිස්සේ කන්ට්‍රෝල් කරගන්න බැරි, පාලනය කරගන්න බැරි. දැන් මේ මනස මේ අරමුණ තුළම තියෙනවා, හොඳට පේනවා. මේ භාවනා මානසිකාර්යයෙන් එහාට දැන් යන්නේ නැහැ. මෛත්‍රී වඩනවා නම් සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තගෙන ඒ මානසිකාර්යය තුරම ඉන්නවා. ඒ සඳහා විතර්කය හොඳට ක්‍රියාත්මක වෙනවා. ඒ අරමුණ තුළම දැන් හිත හැසිරෙනවා. එතකොට අන්න අර භාවනාව හිත හොඳට පවතිනකොට ඒ වගේම හිතට දුක දුම්නස ඇති වෙන කිසිවක් දැන් හටගන්නේ නැහැ. එතකොට ස්වභාවිකවම ප්‍රීතිය සුඛය කියන එක හිතට ඇති වෙනවා. එතකොට මේ ප්‍රීති සුඛ ක්‍රියාත්මක වෙන්න තව තවත් මේ අරමුණ තුළට මොකද වෙන්නේ, හිත පිහිටන්න පටන් ගන්න. ඒකට කියනවා මොකද්ද? ඒකාග්‍රතාව කියලා කියනවා. එතකොට සිත සම්පූර්ණ මේ අරමුණත් එක්කම එකඟ වෙනවා. දැන් ඉතින් පිට යන්න අවශ්‍යතාවයක් නැහැ. ඇයි? දැන් මේ පවත්වන අරමුණ තුළ ප්‍රීතිය සුඛයක් තියෙනවා, සහනය සැනසෙල්ලක් තියෙනවා. එතකොට සහනය සොයාගත්ත අතීතයේ එතකොට වැඩන්නේ නැහැ, අකුසල ධර්මයන් වැඩන්නේ නැහැ. මේ දැන් මේ මොහොතේ පවත්වන දේ තුළ ලොකු ප්‍රීතිය සතුටක් තියෙනවා. ඒකයි පළවෙනි ධ්‍යානයේ තෝරනකට පෙන්වන්නේ විවිච්ඡේව කාමේහි කාමයන්ගෙන් දැන් වෙන් වෙලා, විවිච්ඡේව අකුසලේහි ධම්මී අකුසල ධර්මයන්ගෙමුත් වෙන් වෙලා තියෙන්නේ. මොකද ඒවා පාවිච්චි කරේ යම් සහනයකට දැන් මේ මොහොතේ ඒවා පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. කාමයේ සම්බන්ධව දේවල් අවශ්‍ය නැහැ. ගැටෙන අරමුණු කිසිවක් අවශ්‍ය නැහැ. ඒ වගේ මේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ පිළිබඳව මනසිකාර කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේ අකුසලයන් සම්බන්ධව ක්‍රියාත්මක වෙන අවශ්‍යතාවයක් නැහැ. මොකද දැන් මේ පවත්වන දේ තුළ යම් සහනයක් සැනසෙල්ලක් තියෙනවා. ඉතින් ඒ සහනය සැනසෙල්ල තුළ තව සිත ඒ අරමුණටම එකඟ වෙනවා. එතකොට මේ කෙනෙකුගේ හිත සමාධිගත වෙනකොට දකින්න පුළුවන් මෙන්න මේ ලක්ෂණ පහ ඒ සමාධියත් එක්ක තියෙන්න ඕනි. විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතාව කියන එක. ඒ ලක්ෂණ පහ හරියට ක්‍රියාත්මක වෙනකොට අන සමාධිය කියන එක පිහිටලා තියෙනවා. එතකොට ඒ විදිහට සිත සමාධිගත කරගන්න හැකියාව තියෙනවා. ඒ සඳහා සමාධිය අපි වඩනකොට එතකොට අපි අවබෝධ කරගන්න ඕනේ අරමුණ තියෙන යථාර්ථය බලන්න නෙමෙයි, පුළුවන් තරම් ඒ අරමුණ තුළ හිත පිහිටුව ගන්න තමයි මේ සමාධිය කියන එක වඩන්නේ. එතකොට එකම අරමුණක් කරන් ඒකටම පුළුවන් තරම් මේ හිත පුරුදු කර ගැනීමයි, නැත්නම් සිහිය දියුණු කර ගැනීමයි අපිට කරන්නට ඕනේ. ඒ සඳහා මොන හරි එක්ක ආනාපාන සති වෙන්න පුළුවන්, එක්ක ධාතු කර්මස්ථාන එකක් වෙන්න පුළුවන්, නවසීවිතික කමඨහනක් වෙන්න පුළුවන්, බුදුගුණ වෙන්න පුළුවන්, මෛත්‍රිය වෙන්න පුළුවන්, නින්න මරණ සතිය වෙන්න පුළුවන්. ඒ වගේ භාවනාවන් අරන් එකම අරමුණක් අරන් ඒකටම පුළුවන් තරම් සමේ අපි පිහිටවන්න බලනවා. ඉතින් වෙනත් කිසි දෙයක් සමාධිය වඩනකොට කරන්න දෙයක් නැහැ. සමාධිය වඩනකොට ගත්ත අරමුණට නැවත පිහිටවීම තමයි කරන්න තියෙන්නේ. ඉතින් එහෙම කාලයක් කරනකොට තමයි අර අරමුණට අපි ආයාසයෙන් පවත්වපු එක નિરાයාසයෙන් පිහිටන ගතියක් එනවා. ඒ අරමුණ අපි ආයාසයෙන් තමයි අපි මුලින්ම ගන්නෙ. කමඨහන ගතත් ආයාසයෙන් පවත්වපුවත් ඉන්න සිද්ධ වෙනවා. මොකද පුළුවන් තරම් හිත පිට යන නිසා අපි ගොඩාක් වෙහෙසක් දරන්න වෙනවා. එතකොට මේ ආයාසයෙන් ගත එක નિરાයාස වෙන එක තමයි මේ විතර්කයෙන් කරලා දෙන්නේ. ඒකම මතක් කරලා දෙනවා. දැන් අකුසලයට ගියාමත් එහෙමයි. අපිට මොනවා හරි ඔන්න අකුසලයක් මතක් වෙන ඉතින් අපි ඕක පුරුදු වෙනවා. කාලයක් යනකොට මොකද වෙන්නේ? අවශ්‍ය නැති වෙලාවෙත් ඒක මතක් කරලා දෙනවා. දැන් කනබුනකොට ඒක මතක් කරන්න අවශ්‍ය නැහැ. නමුත් මොකද කරන්නේ, විතර්කයේ දිනකොට කනකොටත් ඒකම තමයි මතක් කරලා දෙන. කෙනෙක් එක කතා කරගෙන ඒ කතා කරගෙන ඉන්නකොට අවශ්‍යතාව තියෙන ඒත් එක කතා කරන. නමුත් විතර්කයෙන් මොකද කරන්නේ, අර ප්‍රශ්නේ ආයි ඒ වෙලාවටත් හිතර ගලාගෙන එනවා. ඒ වගේ අර එකම අරමුණක් නැවත මනසට ගලානන කරතම අපි මේ විතක් කියන්නේ. ඉතම් විතර්කය ස්වභාවිතින් හොඳ අඇත්ත එකත් වැඩ කරනවා නරක අඇත්ත එකත් වැඩ කරන එක තම විතර්කය ස්වභාව. ඒනි සාතමයි විතර්කය ගෙන් වැඩගත්තට පස්සය බැයි ටිකක් වැඩ කරගෙන යනකොට එයා හොඳම කෙනෙක් හැටියට දකින්නේ. එනි සතමයි ඉදිරියට සමාධී වන්නකොට මෙයා එක්ක යන්නේ නැම අතරමග මත නැත කරලා යන්නේ. නමුත් පළවෙනි පියවෙරදි මෙයා අගේ අවශ්‍යතාවය හොඳටම ඕ නිහැබැයි ඉදිරියට යන්න තරම් හොඳ කෙනෙක් නෙවේ. එනි සතමයි දෙවිනි ධ්‍යානයේදී මෙයා මගේදිදි මොකද කරන්නේ වැඩේ අරන් හිමීට මෙයාව ඇතැල්ලයන්ව සමහර අපි වැඩ කරනකොටත් එහෙමනි පළවෙනි පියවෙරේදී සමට කුඩු කාරයත්ව නිමක දේ වැඩ කරන්න පුලුවන්ක නෑ නේද. ඒ වගේ කෙනෙකු සමට ඇසරු කරන නමුත් දන්නවා මේ අත්ත එක වැඩියෝ ගමන යන්න හොඳ නෑ. මේ ඉතාම අපහසු වැඩට විතරක් මෙයා වැරං ඊට පස්සයාව අතහරනෝ ආන්නේ වගේ ඇවදාරණයට. ඒ වගේ තමයි මේ පළවෙනි පියවෙරේදී හිත එක්තැන් කරගන්න විතරක ඉතාම අවශ්‍යය. නිසා තමයි එකම අරමුණකට අපි හිත හුරු කරන්නේ. එතොට මොකද වෙන්නේ විතරක ඊට පස්සේ ඒ අරමුණ නිරායාසේ මායායායි මනසට ඊට පස්සේ අන්න ගලාගෙනන්න තත්ත්වයට පත්වෙනවා. ඒයාවට පස්සේ අර හිතේ අති මේ වේගවත්ව දුවන කතියට යන්න හැකියාවක් නෑ. මොකද අරමුණක් දෙනවා අරමුණ දුන්නහම ඒක ගැන පවත්ව පවත්තින්න එරෙන දැයි යන්න විදිහක් හැකියාවක් මනසට නෑ. දෙ මේ විදියට අපිට මේ සමාධිය කියන එක දියුණු කරන්න පුළුවන්. ඒ සඳහා අපිට මොනවහරි කමටහනක් තෝරගන්න ඕනි. ඒක තෝරා ගැනීමේදීත් නිතරම තමන්ගේ මනසට දැනට දැනෙන රුචි භාවනාවත් තමයි තෝරගන්න ඕනි. අපි ගොඩාක් භාවනා ගැන සමහරට කතා කරනවා වර්ණනා කරනවා. ඒ වර්ණනා කරනකොට සමහරලාට අපිට නිකන් හිතෙනවා මට මේක හරි මං හරි කැමැති භාවනාව කියලා. අනේ කැමැති භාවනාවෙන් තමයි නිතරම පටන් ගන්න ඕනි. දැන් අපි කෙනෙකුට බොහොම දුර්වල කෙනෙකුට කෑම බීම දෙන්න ගියාම අපි සමහරලාට කෑම වර්ණනා කරනවා මේ කෑම මෙහෙමයි මෙහෙමයි කියලා. එතකොට අපි එයාට කන්න දෙන්නේ මොකද්ද නිතරම? එයා කැමති කෑම. එයා කල්පනා කරන මට මේ කෑම කෑවොත් හරි හොඳයි කියලා. ඊට පස්සේ අපි එයාගේ කැමැත්තට ඉඳ දීලා එතකොට ඒක සකස් කරලා දෙනවා. හැබැයි ඒ ආහාර පාන ගන්නකොට එයාට ලොකු වැඩිමත් තිබුණොත් දිගට මේ ඒ කෑම දෙනවා. නැත්තම් තමයි මාරු කරන්න ඕනේ. ආන්නේ වගේ මේ භාවනා කරනකොට තිස්සෙල්ලම තමන්ගේ හිතට ෘචි භාවනාවෙන් පටන් ගන්නවා. රුචි භාවනාවෙන් පටන් ගන්න එක සමහරලාට තමන්ට හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. නමුත් මේ මොහොතේ මනස ඉතාමත්ම ආශා කරන දේෙන් තමයි පටන් ගන්න ඕනේ. අර දුර්වල ලෙඩෙකුට අපි කැම දෙනකොට එයා කැමති ඒකෙන් තමයි නිතරම පටන් ගන්න. යාන්නේ වගේ භාවනාවේදී අපි මනසට දැනෙනවා නම් මේ භාවනාව මට හරිම මං හරි කැමති මට හරි හොඳට කරගන්න පුළුවන් වේවි කියලා ආන්නේ හිතට දැනෙන ඒ භාවනාව අපි ගන්න ඕනේ. ඒ වගේම අපි විශේෂයෙන් අවබෝධ කරගන්න ඕනේ මේ සියලුම කමඨහන් දියුණු කිරීම තුළින් අපිට සමථ විපස්සනා දෙකම වඩන්න හැකියාව තියෙනවා. ගත්තොත් එimhe නිවන් දකින්න නැත්නම් රහත් වෙන්න මේ හැම කමඨහනක්ම උපයෝගී කරගෙන අපිට ඉදිරියට යන්න පුළුවන්. සමහර ඒවා අපි කාලය පාච්චේ ඒකෙම අපිට විපස්සනාවට හැරෙන්න පුළුවන්. ඒ නිසා මේ කිසිම කමඨහනක් කියන්නේ මේ පොඩි ඒවා හැටියට දකින්න අවශ්‍යතාවයක් නෑ. දැන් අපිට අර වැඩියෙන්ම ආනාපාන සතිය වර්ණා කරලා තියෙන නිසා සමහර විටනේ ආනාපාන සතියෙන් තොරව නිවන් දකින්න බැරි හැටියට හැඟීමක් තියෙන. මොකද අපිට ආනාපාන සතිය තමයි අවුරුදු 25 30 40 සමහරට ඇහෙන්නේ. එතකොට ආනාපාන සතියෙන් තොරව අපි හිතනවා කෙනෙකුට චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න නැත්නම් රහත් වෙන්න සෝතාපන්න වෙන්න හැකියාවක් නැහැ කියලා. නමුත් ආනාපාන සතිය කියන එක කමටහනක් විතරයි. හැබැයි ඒ අපිට නිතරම ඇහුණු නිසා අපි සමට ආනාපාන සතිය පිළිබඳ ලොකු මේකක් තියෙනවා. නමුත් සියලු කමටහන් එක හා සමානයි අඩු වැඩි තියෙන්න පුළුවන්. නමුත් හැම කමටහනකින්ම කෙනෙකුට ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ආහාර පාන වගේ තමයි සමහර ආහාර ගොඩාක් පෝෂ්‍යදායි බවක් රස බවක් තියෙන්න පුළුවන්. නමුත් බොහෝ ආහාර පාන වලින් මිනිසුන්ට යැපීමේ හැකියාව තියෙනවා. ඒ නිසා එකම විදිහට මිනිස් ලෝකෙ මිනිස් එකම කයම නෙවෙයි විවිධ රටවල් වල මිනිස්සු විවිධ කෑම තමන්ගේ පැවැත්ම සඳහා ගන්න. ඉතින් ඒ වගේ කමඨහන් ගත්තත් බුදුරජාන් වහන්සේ ගොඩාක් දේශනා කළා තිනෝ. ඒ හැම කමඨහනක්ම පරිහරණය කිරීමෙන් අපිට මේ ධර්මය අවබෝධ කරගැනීමේ හැකියාව තියෙන. ඉතින් මුලින්ම තමන්ගේ මනසට රුචි මොන කමඨහනද, ආනාපාන සතියද, මෛත්‍රියද, ඊළඟට මරණ සති භාවනාවද, මේ බුද්ධානුස්සති ආදී අනුස්සති භාවනාද, ඒ වගේ තමන්ට කැමති භාවනාවක් උපයෝග කරගන්න පුළුවන්. දැන් බුදුරජාන් වහන්සේ කාලේ ගිහි අය ගොඩාක් අනුස්සති භාවනා කරලා තිනු. බුද්ධානුස්සති, ධම්මානුස්සති, ඊළඟට චාගානුස්සති, සීලානුස්සති, දේවතානුස්සති, ඒ වගේ අනුස්සති භාවනා වඩලා තිනු. ඒවයින් තමයි ඊට පස්සේ අය දිගට දියුණු කරගෙන ඒවයම විපස්සනාත් වල්ලා සමහරු ධර්මය අවබෝධ කරගන්නේ. ඉතින් ඒ නිසා තමන්ට මනසට දැනට රුචි, දැනට ආස කරන කමඨහනක් අරගෙන ඊට පස්සේ ඒ අපි භාවනා කරන කාලේ පුරාවටම හැබැයි ඒ කමඨහනටම පුළුවන් තරම් සිත පිහිටුව ගන්න බලන්න ඕනේ. ඉතින් අපි එක මාසනේ අපිට සමතේ ටිකක් වල උන විපස්සනා වඩන්න තියෙන පුළුවන්. ඒ වගේම එකම ආසනය තුල අපිට කමඨහන් දෙකක් විතර දිනු කරන්න හැකියාව තියෙනවා. ඉතින් එක මාසණිය තුල අර ගොඩාක් භාවනා කරන එක තමයි හොඳ නැත්තේ. මොකද අර සමානලාට මේ හිත මේ කුසලයට රුචින වුණා මොකද වෙන්නේ? නිතරම එකක් කරනකොට මේට වැඩිය හොඳයි අනිත් එක කියලා යෝජනා කරන්න පුළුවන්. ඊට පස්සේ මොකද මේක කරනකොට හිතනවා ඊට වැඩිය හොඳයි අනිත් භාවනාව කියලා. ඊට පස්සේ එහෙම එහෙම ගිහිල්ලා මොකද වෙන්නේ? එකක්වත් නොකර ඉන්නවා. දැන් අපි සමහරලාට ගෙවල් දොර වැඩ කරනකොට එකක් කරනකොට එපා වුණා හිතනවා මේ මේක නෙමෙයි අද කරන්න ඕනි වෙන වැඩක් කියලා. එකනේ එකනකොට ඒකත් හරි නැහැ කිය කියා ඉඳලා අන්තිමට ගිහිල්ලා නිදා ගන්නවා නේද? ඒ වගේ මනසත් එහෙමයි. රුචි නැති නිසා සමහරලාට විවිධාකාර භාවනාව මතක් වෙන්න පුළුවන්. ඒතට එකින් එක කරපුවම එකක්වත් අන්තිමට වැඩින්නේ නැහැ. ඉතින් ඒ නිසා කල්යතුවම හොඳට සිය පිටුවාගෙන අද මේ භාවනා ආසනය තුල මම මේ භාවනාව තමයි සිද්ධ කරන්නේ. නැත්තම් දෙකක් නම් මං ඉස්සෙල්ලා මෛත්‍රී පොඩ්ඩක් වෙලා ඊට පස්සේ ආනාපාන සතිය වඩනවා. එහෙම නැත්නම් මම ආනාපාන සතිය වඩලා ඒක විපස්සනා වශයෙන් වඩනවා කියලා කල්යතුව තීරණය කළා. කල්යතුව සිය පිටුවාගෙන ඊට පස්සේ අර සිහියෙන්ම තමන් ඒ භාවනාව දිනු කරන. ඒ අතරතුර සමහරලාට ඔන්න මෛත්‍රීක භාවනා කරන ට ආය ආස්වාස පාස්වාස හොඳට තේරෙන්න පුළුවන්. එතකොට අර මෛත්‍රියත් ඇරලා අපි ආස්වාස පාස්වාසට එන්නේ නැතුව හොඳට සිහිය පිටවගෙන අද දිනේදී මම මෛත්‍රී භාවනා කරන මිසක තවත් කමඨහනකට යොමු වෙන්නේ නැහැ කියලා. ඒ විදිහට අර එකම භාවනාව ඊට පස්සේ අපි දිගට පුරුදු කරන්න ඕනි. එහෙම පුරුදු කරාම තමයි අර ඒ භාවනා මාසිකාර්යය නිරායාසයෙන් හිතට ගලාගෙන ඉන්න தත්ත්වය උදා කරගන්න පුළුවන් වුණේ අපි අර එකම දිගටම කරොත් පමණයි. නැත්තම් ඒ විතර්කයට සකස් වීමේ හැකියාවක් නැහැ. ඒ නිසා විතර්කයේ සකස් වෙන්න නම් අපි ඒකම නැවත පුහුණු කිරීම අවශ්‍යයි. ඒක ඉතින් කල්ැතුවම අපි හඳුනාගෙන භාවනාව පටන් ගන්නට ඕනේ. එතකොට සමත භාවනා කරනකොට ඒ වගේ අපි අරමුණක් අරන් ඊට පස්සේ ඒකට හිත පිටවගෙන ඒ වගේ සමාධිගත වුණාට පස්සේ අපිට ඒ පටන් ගත්ත සමත භාවනාව මුල් කරගෙන විපස්සනා වඩන්නත් පුළුවන්. දැන් අපි සමත වැඩුවන් පස්සේ අපි කියමු සමාධියක් ඇති වුණා කියලා. දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරන ඒ සමාධිය හා මේ ඉපදුනාට පස්සේ නැත්නම් සමාධිය සකස් වුණාට පස්සේ සමාධිය විපස්සනා කරන්න පුළුවන්. මෛත්‍රී වැඩුවට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා මෙත්සිත කියලා අපි තන මෛත්‍රීසිත. ඒ මෙත්සිත අපිට විපස්සනා කරන්න පුළුවන්. උන්වහන්සේ කෙටියෙන් දේශනා කළා තියෙනවා මෛත්‍රියක් කෙනෙක් දිනු කරාට පස්සේ මුළු ලෝකයට මෙසිත වඩනවා. එදාට අපි ගම පැය භාගයක් විතර මෛත්‍රී වඩනකොට හොඳට මුළු ලෝකයට මේ මෛත්‍රී සිත පතුරවන්න පුළුවන්. සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා කියලා. එතකොට එයාට විපස්සනා කරන්න ඕන බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ මෛත්‍රී සිත පිළිබඳව. දැන් මේ මුළු ලෝකයට මට මෛත්‍රී වැඩිීමේ හැකියාවක් තියෙනවා. මට මුළු ලෝකයටම මෛත්‍රිය කරන්න පුළුවන්. නැත්නම් ලෝක සත්වයා කෙරේ මට පුදුමාකාර මෛත්‍රියක් තියෙනවා. එතකොට මෛත්‍රිය කියන එක දැන් මේ වෙනකොට කාගේ දෙයක් හැටියට අරන් තියෙන්නේ? මගේ දෙයක් හැටියට ඒකයි තමන් ගේ දෙයක් හැටියට දකින්නේ. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරන විපස්සනා කරන කෙනා කරන්නේ මේ මෙස්සිත කියන එක පිරන දැම් මුළු ලෝකයටම මෙස්සිතක් කියලා තියෙන මොකද්ද මේ මෛත්‍රිය කියන්නේ? මේක මගේ එකක් නෙවෙයි මෛත්‍රිය කියන්නේ මොකද්ද? ඒකත් සංඛාරයක් හැටියට කියනවා, මේකත් සංකතයක් හැටියට දකින්න කියනවා. ඉතින් යමක් සකස් වුණා නම් ඒක මොකද්ද? නිරෝධ ධම්මං කියලා කියන එක නැති වෙලා යන දෙයක්. එතන මේ මෛත්‍රී සිතක් නැති වෙලා යන දෙයක් හැටියට අන්න දිගටම බලන්න කියනවා. ඒ බලන්න බලන්න අර මෛත්‍රී සිතටත් ඊට පස්සේ යම් ආකාරයේ බැඳීමක් තිබ්බනම්, උපාදානයක් තිබ්බනම්, කැමැත්තක් තිබ්බනම්, එහෙම නැත්තම් යම් නිත්‍ය සංඥාවක් තිබුණා නම් දැම්මට මෛත්‍රියත් සකස් වෙලා තියෙනවා. දැන් ඉස්සර වගේ නේ මං හොඳ මෛත්‍රියෙන් ජීවත් වෙන්නේ. ඒතොර ඒ වගේ මෛත්‍රිය යම් ආකාරයක අල්ලගත්ත නම් ඒ අල්ල ගැනීම ගන්නෙත් නැහැ. මොකද මෛත්‍රිය කියන්නේ සකස් වෙච්ච දෙයක් හැටියට දකින්නේ. ඒ සකස් වෙච්ච දේ කොයි මොහොතේ හැමේ හරි හේතුව හට නැතිවීමත් එක්කම ඒක නැති වෙලා යනවා. ඒ නිසා කෙටියෙන් වඩන්න පුළුවන් විපස්සනාව මෙසිත කියන්නේ සංස්කාරයක් හැටියට දැකලා යමක් සකස් කරන තන් නිරෝධ ධම්මං ඒක නැති වෙලා යනවා. එහෙනම් මේ මෛත්‍රී සිත කියන්නේ සංස්කාරයක්. මේ සංස්කාරයත් එහෙනම් හේතුව තියෙන කන්තේ හේතු නැතිවීමත් එක්ක මේකත් නැති වෙලා යනවා. මේක නැති වෙලා යන දෙයක් හැටියටම දිගටම බලන්න පුළුවන්. එතකොට මෛත්‍රී සිත කියන්නේ එතකොට ඒකත් නිත්‍ය සුඛාත්ම වශයෙන් හෝ මමයේ මාගේ මටයි තී හැටියට දකින්නේ. එතකොට මෛත්‍රී ගත්තොත් අර සතිපට්ඨාන වගේ අනිශ්චිතෝච විහෙරිත මෛත්‍රී සිතත් ඇසුරු කරන්නේ මමයේ මාගේ මටයි තී කියලා කොයි මොහොතකවත් නැහැ. ඊට පස්සේ අපි කියමු දවසක් දෙයක් යනකොට මෛත්‍රී සිත නැති වෙන්න පුළුවන්. නැත්නම් හිතට ආවේගයක් ඇති වෙන්න පුළුවන්, කේන්තියක් ඇති වෙන්න පුළුවන්. එතකොට හිතට කිසිම ඒ සම්බන්ධව කනස්සල්ල දුක පසුතැවීමක් ඇති වෙන්න අපෝ මම මෛත්‍රී හිටිය මෛත්‍රියෙන් හිටියේ මටද මෙහෙම උනේ. මොකද එයා දන්න මෛත්‍රිය කියන්නේ සංස්කාරය මිසක් ඒක මට අයිති එකක් නෙවෙයි. එතකොට මේ යෝනිසෝ මනසිකාරය පවත්වනකම් මෛත්‍රී සිත පවත්වන්න පුළුවන්. යෝනිසෝ මනසිකාරය නැති ඕන මොහොතක මෛත්‍රිය කියන එක නැති වෙලා යන්න පුළුවන්. එනිසා මෙත මෛත්‍රිය කියන්නේ අන තමන්ට අයිති දෙයක් හැටියට දකින්නේ නැහැ. ඒ නිසා මේ මෙසිතම දිනු කළ කෙනෙකුට ඒ ධර්මය අවබෝධ කරගන්න හැකියාව තියෙන සෝතාපන්න වෙනවා. අපි දන්නවා සෝතාපන්න කෙනෙක් අවබෝධ කරගන්නේ හැම දෙයක්ම හේතු හට ගැනීමෙන් හටගෙන හේතු නැතිවීමෙන් නැති වෙලා යන එක. ඒතර මේ මෙසිතනුත් ඒ අවබෝධ කරනවා. මෛත්‍රිය කියන්නේ හේතු හට ගැනීමෙන් හටගත් දෙයක්. හේතු නැතිවීමෙන් මේ මෙසිත කියන දේත් නැති වෙලා යනවා. ඒ විදිහට කෙටියෙන් කෙනෙකුට විපස්සනා කරන්න පුළුවන් මේ මෛත්‍රියක් උපදවාගෙන. ඒ වගේම මෙසිත දකින්න පුළුවන් උපාදාන ස්කන්ධයක් හැටියට දකින්න පුළුවන්. මෙතන තියෙන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. දැන් අපි මෛත්‍රී කරන ලෝක සත්වය අනගන්නේ. ඒතර ඒක මොකද්ද? රූප නිමිත්ත. ඒකයි ලෝක සත්වය අරමුණු කරගෙන මෙසිත වඩන්නේ. සබ්බේ සත්තා භවන්ත සුඛිතාත්. ඒ නිසා අපි ලෝකයා දුකටපත් වෙච්ච අය හැටියට අපි ලොකුට ගන්නවන නිමිත්ත. මේ ලෝකේ ඉන්න අය මේ කෙලෙස් මුල් කරගෙන අප්‍රමාණ දුකකටපත්ලා ඉන්නේ. ඒ නිසානේ මේ ලෝකයාගේ මේ කෙලෙස් නැතිවලා මුළු ලෝකයේම සුවපත් පුජ්‍යලයන් බවට පත් වේවා. ඒතර සම්පූර්ණ අපේ ලෝකයාව රූපයක් හැටියට, රූප නිමිත්තක් හැටියට අරගෙන තමයි මේ සිත වඩන්නේ. ඒ වැඩීම තුල අපිට ලෝකයා කෙරේ කරුණා පහළ වෙනවා. ඒ වගේම මේ අය කෙරේ අනුකම්පාව ඇති වෙන, ඒ වගේ නොයෙක් ස්වභාවයන් ඇති වෙනවා. ඒ වගේම අපි ඒ අයගේ දුක දැකලානේ මේ අය මේ දුකින් නිදහස් වෙන්න ඕන කියලා මේ සිත වඩනවා. ඒක අපිට වේදනාව කියන එකයි සකස් වෙන්නේ, සංඥාව සකස් වෙන්නේ, සංස්කාර සකස් වෙන්නේ, විඥානේ සකස් වෙන්නේ. එතකොට ලෝකයාට මෛත්‍රී වඩනකොට තුල තියෙන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඊට පස්සේ අපි මේ විදිහට මෙසිත කියන එක විග්‍රහ කරගන්න මොකක් හැටියටද? උපාදාන ස්කන්ධ පහක් හැටියට. මෛත්‍රී වැඩුවා කියන්නේ එතනත් ඒ මෛත්‍රී වර්ණ කාලයේම සකස් වුනේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඊට පස්සේ මේ මෛත්‍රී සිත උපාදාන ස්කන්ධ පහක් හැටියට වෙන් කරගෙන ඊට පස්සේ අපි ඒ උපාදාන ස්කන්ධ පහේ තියෙන ආදීනු ඊට පස්සේ බලන්න පුළුවන්. රූපේ ආදීනු බලන්න පුළුවන්, වේදනාවේ, සංඥාවේ, සංකාර, විඥානේ. ඒ උපාදාන ස්කන්ධ පහේම ආදීනු බලන්න පුළුවන්. මේ රූපේ කියන්නේ වෙනස් වෙලා යන දෙයක් යන රූපේ අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සංඥාව අනිත්‍යයි, සංඛාර අනිත්‍යයි, විඥානේ අනිත්‍යයි. මේ උපාදාන ස්කන්ධ පහම අනිත්‍ය. ඒතර එතන උපාදානස්කන්ධ කියන්නේ පහ ගැන අපි දන්න මේ සිත කියන එක මෛත්‍රිය කියන එක තමයි උපාදානස්කන්ධ පහ හැටියට ගන්න. ඒ විදිහට අර මේ සිතේ අපිට ආදීනුව දකින්නට පුළුවන්. එතකොට අර්ථ වශයෙන් තමයි අපි හොඳට ගන්න ඕනි රූපේ අනිත්‍යයි කියනකොට අර්ථ වශයෙන් ගන්න මේ රූපේ කියන්නේ වෙනස් වෙලා නැති වෙලා යන දෙයක්. මේ වේදනාව මෛත්‍රිය තුලින් යන සැප වේදනාවක් හටගත්තොත් ඒකත් වෙනස් වෙලා යනවා. ඒ වගේම සංඥාවක් ගත්තනම් ඒ සංඥාව කියන එකත් වෙනස් වෙලා නැති වෙලා යනවා. ඒ වගේ සංස්කාර කියන්නේත් වෙනස් වෙලා යනවා. විඥානය කියන්නේ දැනීමත් වෙනස් වෙලා යනවා. ඒ විදිහට උපාදානස්කන්ධ පහේම ආදීන විදිහට පුරුදු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ අපි වඩන ඕනම කමඨහනක් අපිට ඒ කමඨහන තුනෙන් අපිට හැම එකෙම සමත වශයෙන් වැඩුවත් අනිවාර්යෙන් සමාධිය කියන එක සකස් වෙනවා. ඉතින් සමාධිය සකස් වුණාම අපි දක්ෂ වෙන්න ඕනේ. සමාධිය කියන්නේ නිතර මොකද්ද? උපාදානස්කන්ධ පහක එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පළවෙනි ධ්‍යානයේ ගත්තන් රූපගතං වේදනාගතං සංඥාගතං සංකාරගතං විඥානගතං කියනවා. පළවෙනි ධ්‍යානයේ තුලත් තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන. දෙවෙනි ධ්‍යානයේ තුල තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. තුන්වෙනි ධ්‍යානයේ ලැබුවත් ඊතර තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. හතරවෙනි ධ්‍යානයේ දිනු කරත් එතන තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. ඊළඟට අරූප ඥාන වැඩුවොත් හැබැයි එතන රූපේ අරමුණු කරන්නේ නැහැ. මොකද අපි කල්ැතුව මහ අරූප ඥාන දිනු කරන කෙනේ රූපේ ආදීනුව දකින්නම ඕනි. රූපේ ආදීනුව දැකලා තමයි රූපේට කලකිරিলা තමයි ආ රූපේට පත් වෙන්නේ. ඒ නිසා අරූප ධ්‍යාන අවස්ථාවේ රූපේ පිළිබඳව විපස්සනා කරන්න යන්නේ නැහැ. එයා එතකොට ගන්නේ හතරක් පමණයි. ඒ තමයි වේදනා සඤ්ඤා ඊළඟ සංඛාර විඥාන. ඒ හතර තමයි විපස්සනාවට ලක් කරන්නේ. ඉදිරියේ විදේට හතර අරූපාවච ඥානකින වේදනාගතං සංඥාගතං සංඛාරගතං විඥානගතං. එතන රූපගතං කියන්නේ නැහැ. ඇයි? රූප නිමිත්තක් ඇසුරු කරන්නේ නැහැ. කමඨහනවට රූප අරමුණක් මුකුත් නැහැ. තියෙන්නේ මොකද්ද? අරූපී අරමුණක් හැටිටයි ගන්න. ඒ නිසා තමයි ආකාසු අනන්තෝ කියලා ආකාශ නිමිත්තක් අරගෙන තමයි, කියන රූප නිමිත්තක් ගන්නෙ නෑ. එහෙම අරගෙන තමයි යා ඒ ධානයේ දිනු කරලා තියෙන්නේ. ඒ නිසා ඒ ධාන සිතට රූප නිමිත්තක් නැති නිසා ඒ වෙලාවේ ඒ මේ රූපේ සම්බන්ධව විපස්සනා කරන්න යන්නේ නෑ. නමුත් එතන තියෙන විඳීමක් තියෙනවා, සංඥාවක් තියෙනවා, සංඛාර තියෙනවා, විඥාන තියෙනවා. ඒ හතර තමයි ඊට පස්සේ විපස්සනා වඩන්නේ. ඒක ආදීනෝ යා බලනු. ඒ වගේම අනිකුත් විඥානං ඡායතන ආකින් සංඥායතන ඒ තුනෙත් පුළුවන්. හැබැයි නේව සංඥානා සංඥායතනේ භාවනා වශයෙන් වඩන්නේ නැහැ. මොකද නේව සංඥානා සංඥායතනෙට ගියාට පස්සේ එයාට පුළුවන්කමක් නැහැ විපස්සනා වඩන්න. ඇයි? සංඥා වේදනා ක්‍රියාත්මක වෙන්නේ. විශේෂයෙන් සංඥාව අවශ්‍යයි. සංඥාව නැති නිසා එයාට ඒ ඥානෙ මොකද්ද කියලා හඳුනා ගැනීමේ හැකියාවක් එයාට නෑ. ඒතර ඒ නිසා ඒකෙන් ඒ සමාධියෙන් අයින් වෙලා තමයි ඒකට එයාට විපස්සනා කරන්න හැකියාව තියෙන්නේ. නමුත් අනුත් අරූපාවචර ඥාන තුල ඉඳගෙනම හැකියාව තියෙනවා. ඒතර මේ විදිහට අපි සමාධියක් කෙනෙකුට ලැබුවට පස්සේ ඒ සමාධියම තමයි විපස්සනා හැටියට එයාට දිනු කර ගැනීමේ හැකියාව තියෙන. ඉතින් ඒ සමාධියේ ඊට පස්සේ ආ දිගින් දිගම බලන්නේ ආදීනුව තමයි බලන්නේ. අනිත්‍ය වශයෙන් බලනවා, දුක් වශයෙන්, රෝගයක්, gaduwak, තුවාලයක්, අනුන් සතු දෙයක්, හැදෙන බිඳෙන දෙයක් හැටියට එහෙම ආදීනුව බැලුවට පස්සේ අර ධ්‍යානය කියන දෙයටත් එයාගේ හිත ඇලෙන්න බැඳෙන්න යන්නේ නැහැ. එය මමයේ මාගේ මටයි තී කියලා දකින්නේ නিত্য සුඛාත්ම වශයෙන් දකින්න. ඒකත් හේතුපටිච්ච සම්භූතා හේතු බංගා නිරුජ්ජති. එතනක් තියෙන්නේ හේතුන්ගෙන් මේ ධර්මතා හට ගන්නවා. මේ ධ්‍යානය කියන්නේ එතන දන්නවා මෙතනක් තියෙන රූප ස්වභාවයක්, මෙතනක් තියෙන වේදනා ස්වභාවයක්, මෙතනක් තියෙන සංඥා ස්වභාවයක්, මෙතන තියෙන සංස්කාර ස්වභාවය, මෙතන තියෙන විඥාන ස්වභාවය. ඒතර මේ රූප වේදනා සංඥා සංකාර මේ විදි ආදීනව සහිතයි. එතකොට ඒකටත් හිතන්න ඇලෙන්න බැඳෙන්න යන්නේ නැහැ. එතකොට ධ්‍යානයක් වගේ දෙයක යථා ස්වභාවය අවබෝධ කරගත්තොත් එහෙම අනිත් දේවල් වල යථාර්ථය අවබෝධ කරගන්න අපහසුවක් නෑ. මොකද ධ්‍යානය කියන්නේ බොහෝම හිත බැඳෙන, හිතට ලොකු සැපයක් සැනසෙල්ලක් ඇති කරලා දෙන සාන්තම ප්‍රණීතම තැනක් බවට පත් වෙනවා. ඉතින් ඒ සාන්තයි ප්‍රණීතයි කියන දේ ඊට පස්සේ විග්‍රහ කරලා බලනකොට එතනක් තියෙන මොනවද? ඕ එතනක් තියෙන පංච පාදානස්කන්ධය. ඒකත් රෝගයක් වගේ, ඒකත් ගණුවක්, ඒකත් තුවාලයක්. ඇයි ඒක පවත් හිටියොත් ආයත් උපත ජරා මරණ කරන්න යන්නේ? ඒකත් හොඳ එකක් වෙන්නේ නැහැ. එතකොට මුලින් සීල් එක ගැහුවට හොඳයි කියලා ආයෙ බලනකොට මොකද වෙන්නේ? එතනත් විශාල අන්න දුක උපද්දවන දුකක් මිසක්ක, කියන්නේ සමාධිය කියන්නේ දුකක් මිසක්ක සැපක් වෙන්නේ නැහැ. මොකද සමාධිය තුල ඉන්නකන් සමාධි සැප තිබුණ සමාධිය කියන්නේ තනිත්‍ය ධර්මතාවයක්. ඒකත් සංස්කාරය, ඒකත් නැති වෙලා යන දෙයක්. ඒක නැතුණාන් පස්සේ ආයෙත් ඉතින් උපත ජරා මරණ කරා එන්න ඕනේ. ඒ නිසා සමාධිය වැනි දෙයක් මුලින්ම අපිට බොහොම හිත කිඳා බහන අරමුණක්. නමුත් ඒකේ ආදීනෝ දැක්කට පස්සේ ඒකට කලකිරුණොත් එහෙම ලෝකේ අනිත් දේවල් වලට කලකිරෙන අපහසුතාවයක් නැහැ. ඉතින් ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ ඒ සමාධි වැනි දෙයක් ප්‍රයෝගික කරගෙන ඒකයි තමන් විපස්සනා වඩන්න දේශනා කළ තින. හිත සමාධිය වැඩුවන් පස්සේ නීවරණ සම්පූර්ණ යට යනවා. නීවරණ යට ගියන් පස්සේ අර එයාට භාවනා කරන්න හරි පහසුයි. ඊට පස්සේ සමාධියේ විදිය විග්‍රහ කරගෙන උපාදාන ස්කන්ධ පහක් ඇටියට ඉතින් ඊට පස්සේ ආදීනව බලලා එයාට පුළුවන්කම ලැබෙනවා. ඒ සමාධිය කියන්නේත් අනිත්‍ය දුක් අනාත්ම ධර්ම හැටියට මමයි මාගේ මටයි තිය කියලා ගන්න දෙයක් නැති හැටියට ඒ බලන විදියට අනිත්‍ය වශයෙන් බැලුවොත් අනිත්‍ය සංඥා වැඩෙනවා. රෝගයක් ගඬුවක් තුවාලයක් හැටියට දැක්කම දුක්ඛ සංඥා වැඩෙනවා. ඊළඟට කැඩිලා බිඳලා යන දෙයක්, ඒ වගේම හිස් දෙයක් අයිති නැති දෙයක් හැටියාම අනාත්ම සංඥාව වැඩෙනවා. එතකොට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තිලක්ෂණයම සමාධිය තුළ එයාට අවබෝධ කරගන්න හැකියාව තියෙනවා. ඒ විදිහට අපිට මේ සමත විපස්සනා භාවනා දෙකම ප්‍රයෝගී කරගන්න පුළුවන්. ඉතින් මේ දෙකෙන් අපිට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න, යථාර්ථය දකින්න, අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ තිලක්ෂණය අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒකයි බුදුරන් වහන්සේ සමාධින් භික්කවේ භාවේත මහණෙනි සමාධිය දිනු කරන්න සමාහිතෝ භික්කවේ භික්ඛු යථා භූතං පස්සති පජානාති කියනවා. මේ සමාහිත භික්ෂුවට යථාර්ථය දකින්න හැකියාව තියෙනවා. ඉතින් සමාධිගත වුණාම අපිට සමාධියම උපයෝග කරගෙන යථාර්ථය දැකීමේ හැකියාව තියෙන. ඒතර සමාධියත් අපි හේතුන්ගෙන් හටගන්න, හේතු නැතිවීමෙන් නැති වෙලා යන ධර්මතාවයක් හට අවබෝධ කරගෙන ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අපි අවබෝධ කර ගන්නවා. ඉතින් හැම දිනාටම මේ සමතේ දිනු කළා. ඒ සමත කමඨහනම නැත්තම් සමතෙන් මේ සමත කමඨහනෙන් ඇත්තේ ධ්‍යාන ය උපයෝගී කරගෙන මේ සමත භාවනාව තුළින් විපස්සනා දිනු කර ගන්න හැකියාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා.